තෙරවරු අද පියවර සටහන්.
දැන් ඔබ බණ දහම් අහලා ඔබට දැන් ගොඩක් බණ දහම් දන්නවා. ඔබට හිතෙනවා තව කෙනෙකුට උදව් කරන්න ඕනේ කියලා. බණ ටිකක් කියලා දෙන්න ඕනේ කියලා හිතෙනවා. බණ පොතක් අරන් දෙන්න ඕනේ කියලා හිතෙනවා. බණ CD එකක් දෙන්න ඕනේ කියලා හිතෙනවා. YouTube එකේ link එකක් යවන්න ඕනේ කියලා හිතෙනවා. මොකක් හරි එකක්. බොහොම ශ්‍රේෂ්ඨ හිතුවිල්ලක්, බොහොම ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක්. ඔබට හිතුනොත් ලස්සන කෙනෙක් දැකලා ඒ කෙනාට බණ ටිකක් කියන්න ඕනේ කියලා. ඒ කෙනාට දහම් CD එකක් දෙන්න ඕනේ කියලා. එහෙනම් පින්වතුනි, මෙත්තාවයි රාගයයි කියන දෙක වෙන් කරලා අඳුර ගන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙම වෙන් කරලා අඳුනගත්තේ නැති වුණොත් මුලාවටපත් වෙන්න පුළුවන්. අනවශ්‍ය බැඳීම් ඇති වෙන්න පුළුවන්. එහෙනම් සත්‍ය මොකද්ද කියන එක හොයන කෙනෙක් නම්, කුසලයේ මොකද්ද කියන එක ගැන හොයන කෙනෙක් නම්, හැමතිස්සෙම ප්‍රඥාවට මුල් තැන දීගෙන කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ.
එහෙනම් ඉන්න. ඉතිර වෙච්ච උත්තමීන් තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි එතෙරගෙන තෙරවරු.
නමෝ නමෝ බුද්ධ දිවා කරාය, නමෝ නමෝ ගෝතම චන්දිමාය, නමෝ නමෝ නන්ත ගුණන් නවාය, නමෝ නමෝ සාක්‍යනන් දනාය.
ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතුනි, තෙරවරු දේශනා මාලාවේ අපි පාරමිතාවන් ගැන බොහෝ පාරමිතාවන් මේ වෙනකොට සාකච්ඡා කරලා හමාරයි. අද දේශනාවේදී අපි මෛත්‍රී පාරමිතාව, එහෙම නැත්නම් මෙත්තා පාරමිතාව ගැන සාකච්ඡා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, මහා බෝසතාණන් වහන්සේලා මහා ඉහලින් පුරාගෙන ආපු පාරමිතාවක් තමයි මේ මෙත්තා පාරමිතාව කියලා කියන්නේ. අපි බලමු පින්වතුනි, මොකද්ද මේ මෛත්‍රී පාරමිතාව කියලා කියන්නේ, කොහොමද මේ මෙත්තා පාරමිතාව පූර්ණය කරගන්නේ, පුරන්නේ කොහොමද කියලා කතා කරගෙන යමු. පින්වතුනි, බෝධිත්‍රය අතුරෙන් යම් කිසි බෝධියක් උදෙසා අන්‍ය ලෝක සත්ත්වයා දුකින් අත මිදවනවා කියන සිතුවිල්ල, එහෙම නැත්නම් අන්‍ය ලෝක සත්ත්වයන්ට යහපත උදා කරනවා කියන සිතුවිල්ල, අන්‍ය ලෝක සත්ත්වයාගේ සැපයට කැමති වන බව ඔන්න කියන සිතුවිලි සිතුවිල්ලට අනුකූලව කටයුතු කරනවා. බෝධිය සාක්ෂාත් කර ගැනීම උදෙසා. ඒකට කියනවා මෙත්තා පාරමිතාව කියලා. ඒ වගේම පිංගුතුනි මෙත්තාව කියන්නේ මොකද්ද කියලා අපි හරියට අඳුනා ගන්නට ඕනේ. මොකද බොහෝ පිරිසක් මෙත්තාව වඩන්න ගිහිල්ලා නොඑක් නොඑක් තැන්වලදී ඒ කියන මෙත්තාවෙන් පරිබාහිරව කටයුතු කරන අවස්ථාවන් වලට පෙළඹෙනවා. ඒකට හේතුව තමයි මේ මෙත්තාව කියන්නේ මොකද්ද කියන එක ගැන හරි හැටි තේරුම් බේරුම් කරගෙන නැහැ. පටන් ගන්නේ මෙත්තාවෙන් කටයුතු කරනවා කියලා තමයි. නමුත් ඒක තෝරා බේරාගෙන නැති නිසා අවසානයේදී මෙත්තාවට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ වෙන වෙන කාරණාවන් උදෙසා. මොකද ඒකට හේතුව වින්දුනි මේ මෛත්‍රියට සමගාමී වෙන කාරණා තමයි ඔය ආදරය වගේ කාරණා. ඒ වගේම රාගය. ඔය දේවල් පටලැවෙන්න පුළුවන්. උදාහරණ කියන්න පුළුවන් ඕනේ තරම්. මෙත්තාව කියන කාරණාව මෛත්‍රිය කියන කාරණාව ගත්තහම ආකාර දෙකකට පෙන්වන්න පුළුවන්. ඒකෙන් එකක් තමයි පින්වුතුනි ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ. අනිත් එක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන මෛත්‍රිය කියන කාරණාව. ඉතින් අපි ආර්ය මෛත්‍රිය කියන එක කරන්න පුළුවන් වෙන්නේ ආර්ය උත්තමයෙකුට විතරයි. එතනින් මෙහා කිසිම කෙනෙකුට ආර්ය මෛත්‍රිය වඩන්න බෑ. මොකද ආර්ය මෛත්‍රිය කියන්නේ මොකද්ද කියන එක ගැන අදහසක් නැති නිසා. එහෙනම් අපි ආර්ය මෛත්‍රිය කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි සාමාන්‍යයෙන් මෛත්‍රිය කියලා කතා කරගෙන යන්නේ අන්න ඒක ගැන සාකච්ඡා කරමු. එහෙනම් මේ මෛත්‍රිය කියන එක හරි හැටි අඳුන ගන්න ඕනේ. මොකද්ද මේ මෛත්‍රිය කියලා කියන්නේ? ඔබ බලන්න ඔබට මේ දේවල් සම්බන්ධව අත්දැකීම් තියෙනවද කියලා. කෙනෙක් ඉන්නවා ඒකේන කැමති අනිත් අයට උදව් කරන්න. අනිත් අයට යහපත උදා කරන්න කැමති. හැබැයි ඒ යහපත උදා කරන සිතුවිල්ල තිබුණට එහෙම සිතුවිල්ලකින් ඉන්න කෙනාට ලස්සන කෙනෙක් දැක්කහම හිතෙනවා එයාට උදව් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ තෝරා ගැනීමක් කරනවා. තව කෙනෙක් ඉන්නවා එයා එච්චර ලස්සන නැහැ. මේ ලෝක සම්මතයේ ලස්සන කියන කාරණාව. මිනිසුන්ට ඉන්නවනේ මෙයා ලස්සනයි, මෙයා කැතයි ආදී වශයෙන් බෙදාගෙන ඉන්නවනේ. එතකොට බොහොම ලෝක සම්මතයේ අවලස්සනයි කියන කෙනෙකුට උදව් කරන්න පෙළඹෙන්නේ නැහැ. එයාට යහපත කරන්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි බොහොම ලෝක සම්මතයේ ලස්සනයි කියලා ඉන්න කෙනෙකුට, පියකරුයි ප්‍රසන්නයි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට උදව් කරන්න හරි කැමැත්තක් හිතේ ඇති වෙනවා. දැන් ඉස්කෝලේ යන කාලේදී නම් මතක නම් Tamanට ගණන් හොඳට පුළුවන්. ගණන් හදන්න හරි දක්ෂයි. ඉතින් ඒ දක්ෂයා කැමති අනිත් අයට උදව් කරන්න. ගොඩක් වෙලාවට ඒ කෙනාට උදව් කරන්න පුළුවන් අය පන්ති කාමරේ ඕන තරම් ඉන්නවා. ගණන් වලට ටිකක් දුර්වලයි. ඒකෙන් පිරිමි ළමයි ඉන්නවා දුර්වලයි. හැබැයි මේ කෙනා පිරිමි ළමෙක් නම් එයාගේ හිත යන්නේ ගෑන් ළමයන්ගේ පැත්තට තමයි ඉස්සෙල්ලම යන්නේ. ඒ ගෑන් ළමයන්ගේ පැත්තෙනුත් ලෝක සම්මතයේ ලස්සනයි කියලා කියන කෙනා අඳුන ගන්න කෙනාට තමයි මේ කෙනා ගණන් හදන්න උදව් කරන්න කැමති. ඒ කෙනාට තමයි ගණන් හදන්න උගන්වන්නේ කියලා දෙන්නේ, උදව් කරන්නේ. ඔන්න ඔය වගේ අවස්ථාවන් තියෙනවා. ඇත්තටම අන්‍ය ලෝක සත්ත්වයන්ට යහපත උදා කරන්න නම් ඕනේ. ඇත්තටම ගණන් බැරි කෙනෙකුට ගණන් උගන්න නම් ඕනේ. ඇයි එහෙනම් තෝරා ගැනීමක් කළේ? එහෙනම් මේ මෙත්තාව පිරිසිදු එකක්ද කියලායි ඔබ කල්පනා කරලා බලන්න ඕනේ. ඔබ ලෝක සත්ත්වයාට යහපත උදා කරනවා කියන තැන ඉන්නවා නම්, ඔබ මෙත්තාව ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා නම්, මෙත්තාව ප්‍රගුණ කරනවා නම්, ඔබ බලන්න ඔබ ඇත්තටමද මේ මෙත්තාව කරන්න කියලා. ඒ තුල ඔබ මුලාවට පත් වෙලාද කියලා බලන්න. කෙනෙක් ඉන්නවා බොහොම දුප්පත්. කෙනෙක් ඉන්නවා යමක් කමක් තියෙන. ඒ යමක් කමක් තියෙන කෙනාට උදව් කරන්න කැමති. දුප්පත් කෙනාට කිට්ටු කරන්න කැමති නැහැ. පාරේ ඉන්නවා හිඟන ළමයි. ඒ ළමයි ළඟට කිට්ටු වෙන්න ඒ ළමයින්ට උදව් කරන්න එහෙම කැමති නැහැ. එහෙම ළඟට යන්නේ නැහැ. මොකද ඒ ළමයි හරි ඒ කියන්නේ පිරිසිදුකම අඩුයි. ඒ හේතුව අඳින්න හරියට ඇඳුමක් නැහැ. එකම ඇඳුම ඇඳගෙන ඉන්නේ. කුණු දූවිලි ගාගෙන ඉන්නේ. ඒ එක ඒ කෙනෙක්ව දැක්කහම ඊය කියලා තමයි හිතෙන්නේ. එතනින් මෙහාට හොඳට මේ ඇඳ පැළඳගෙන ඉන්න පිරිසුදුවට ඉන්න එහෙම කෙනෙකුට උදව් කරන්න කැමති. එහෙම අයට උදව් කරන්න ඕන තරම්. නමුත් අර අය ළඟට කිට්ටු වෙන්නේ නැහැ. ඇත්තටම ලෝක සත්ත්වයාට උදව් කරන්න ඕන නම් ඔබ කාට උදව් කරන්න ඕනේ කියලා කල්පනා කරලා බලන්න. ඇයි එහෙම බෙද? ඇත්තටම උදව් අවශ්‍ය වෙලා තියෙන්නේ කවුද කියලා කල්පනා කරලා බලන්න. ගොඩක්ම උදව් අවශ්‍ය වෙලා තියෙන්නේ අර පාරේ ඉන්න අයට. ඒක නට උදව් කරන්න යන්නේ නැහැ. ඒක නව මග හැරෙනවා. ඒක එක අතකට ඒ අයගේ කර්ම ශක්තිය වෙන්නේ නැති. ඒ අයගේ කර්ම ශක්තිය ගෙවෙන හැටි ඉතින්. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඔබ නියම මෛත්‍රියද කරන්නේ කියලා. පිරිසුදු මෙත්තාවද වඩන්නේ කියලා. ඔබ ගෙදරකට ගියාම ඒ ගෙදර ඉන්නවා බලු පැටියෙක්. පුදුම තරම් ලස්සනයි ලෝක සම්මතයේ කියන ආකාරය. බෝල ගෙඩිය වගේ. ඇඟේ මයිල් පිරිලා බෝල ගෙඩිය වගේ. එහෙම නැත්තම් ඒ බලු පැටියා ලෝක සම්මතයේ කියන ඔය මොනවා හරි කියන්නේ ජර්මන් ෂෙපර්ඩ් කියයි, රොක් වයිලට් කියයි, ඔය වගේ ඒ පිළිගත් වර්ගයක එකෙක්. ඒ බලු පැටියා ඔබ හුරතල් කරන්න හරි කැමති. ඒ සතාට ආදරය කරුණාව ඔබ පුදුම විදිහට දක්වනවා. වඩා ගන්නවා, ඉඹිනවා, ඔළුව අත ගන්නවා, කන්න මොන හරි තියෙනවා නම් කන්න දෙනවා. ඒ ඔක්කොම ටික කරනවා. හරි කරුණාවන්තයි. තවත් ගෙදරකට යනවා. ඒ ගෙදර ඉන්නේ වල් බල්ලේ. වල් කියන එකෙන් අදහස් කරේ අර ඔය කියන වැදගත් ලෝක සම්මතයේ වැදගත් කියලා කියන වටින කියලා කියන වර්ගයට අයිති නෑ. සාමාන්‍ය මේ ගමේ හැදෙන බලු පැටියෙ. ඒ බලු පැටියාගේ ගොඩාක් මයිල් නෑ. ඇඟේ බූවක් බූසිය වගේ මේ බෝල ගෙඩිය වගේ එහෙම නෑ. ඒ බලු පැටියා ඔබට හුරතල් කරන්න ආදරය කරුණාව දක්වන්න එහෙම හිතෙන්නේ නෑ. ඌට කන්න දෙන්න එහෙම හිතෙන්නේ නෑ. එහෙනම් සතෙක් කෙරෙහි ආදරය කරුණාව දක්වන එකට එතනත් තෝරා බැරීමක් තමයි කලේ. ඇත්තටම මෙත්තා වඩන්න ඕන නම්, ඇත්තටම ආදරය කරුණාව දක්වන්න ඕන නම් කාටද ඔබ එහෙම කරන්න ඕනි කියලා කල්පනා කරලා බලන්න. එහෙනම් ඔය තැන්වල ඔබගේ කැමැත්තක් තමයි සිද්ධ වුනේ. يعني ඔබ බැඳිලා ඉන්න තැන් වලට මම තව තව බැඳිච්ච එක තමයි ඒ සිද්ධ වුනේ. සමහර පොඩි දරුවෝ ඉන්නවා. සුදුම සුදුයි බෝල ගෙඩිය වගේ. හරියේ හුරතල් කියලා හිතෙනවා. ඒ දරුවව වඩා ගන්න, ඒ දරුවට මොනවා හරි බිස්කට් එකක් ගෙනල්ලා දෙන්න, කිරිපිටි පැකට් එකක් ගෙනත් දෙන්න, ඒව කරන්න ඔක්කොරම කැමති. තව දරුවෙක් ඉන්නවා එහෙම නැහැ. ඒ දරුව පොඩ්ඩක් කුණ්ඩුවිලි පොඩ්ඩක් උත් ඇඟේ ගාගෙන එහෙම තමයි ඉන්නේ. ඒ දරුවව හුරතල් කරන්න එහෙම යන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ? කාටද ඔබ මෙත්තාව දක්වන්න ඕනි? කාටද ඔබ උදව් කරන්න ඕනි? මම මේ කියන්නේ පින්වතුනි, දුප්පත් කෙනාටම මේ උදව් කරන්න ඕනි, එහෙම නැත්නම් ලෝක සම්මතයේ කැතයි කියන කෙනාටම උදව් කරන්න ඕනි. එහෙම කියලා ගන්න නෙමෙයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඕනෙම කෙනෙකුට උදව් කරන එක හොඳයි. ඕනෙම කෙනෙකුට උදව් කරන එක, ඕන කෙනෙකුට යහපත සලසන එක පිං. දැන් බුදුහාඳුරෝ රාජකුමාරවරු ආවහම වෙනම උසස් වීම් දීලා පැවිදි කරා. මේ දුගී මගේ යාචකයන් ආවහම, ඒ කියන්නේ අසරණ වෙච්ච අය ආවහම ඒ අය මේ ඒ අයට වෙනස්කම් කරා කියලා එහෙම එකක් එහෙම අහලා නැහැ. ඒ ඔක්කොටම සමසේ සැලකුවා. තම ගිහි කල පුත්‍රයා පැවිදි වෙන්න ආවහම එයාව හුරතල් කරේ නැහැ. එහෙම කරලා නැහැ. හැබැයි උන්වහන්සේට මේ ප්‍රණීත ආහාර යක් ලැබුණාම උන්වහන්සේ ඒක පුංචි සාමණේරයන් වහන්සේලාට දීපු අවස්ථාවල් තියෙනවා. උන්වහන්සේ වඩාගෙන හුරුතල් කරන්න කියලා නැහැ. ඒක නිසා හැමෝටම උදව් කරන එක හොඳයි. නමුත් ඔබ යම් තෝරා බේරීමක් කරගන්නවා නම් උදව් කරන්න කෙනෙක්ව තෝරගන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. කොහෙටද ඒ බැඳුනේ කියලා. ඇයි එහෙම ඒ කෙනාටම උදව් කරන්න හිතුනේ කියලා. නැත්තම් දන්නේම නැතුව මෙත්තාව කියලා ඔබ රාගයට තමයි අහු වෙලා තියෙන්නේ. එන එහෙම නොවෙන්නයි ඕනේ. ඒකට ඔබගේ ප්‍රඥාව පාවිච්චි කරන් නුවණින් විමසලා බලන්න. ඔබ කරන මෙත්තාව ගැන ඔබ නුවණින් විමසලා බලන්න. මොකද බෝධිය උදෙසා කටයුතු කරන උත්මයන් වහන්සේලා සත්‍ය මොකද්ද කියන එක ගැන හොයන ගමන් ඉන්නේ. සත්‍ය හොයන්නයි උත්සාහ කරන්නේ. කුසලය මොකද්ද කියන එක ගැන හොයමින් ඉන්නේ. කුසලය ගැන හොයන්නයි උත්සාහ ගන්නෙ. එහෙනම් බොහොම ප්‍රඥාවෙන් කටයුතු කරන්න වෙනවා, බොහොම නුවණින් කටයුතු කරන්න වෙනවා. ආවට ගියාට මෙත්තාව වඩනවා කියන එක හරියන්නේ නැහැ එතකොට. මොකද රාගයට බැඳෙන්න පුළුවන් මෙත්තාව කියලා හිතාගෙන. දැන් ඔබ බණ දහම් අහලා ඔබට දැන් ගොඩක් බණ දහම් දන්නවා. ඔබට හිතෙනවා තව කෙනෙකුට උදව් කරන්න ඕනේ කියලා. බණ ටිකක් කියලා දෙන්න ඕනේ කියලා හිතෙනවා. බණ පොතක් අරන් දෙන්න ඕනේ කියලා හිතෙනවා. බණ CD එකක් දෙන්න ඕනේ කියලා හිතෙනවා. YouTube එකේ link එකක් යවන්න ඕනේ කියලා හිතෙනවා මොකක් හරි එකක්. බොහොම ශ්‍රේෂ්ඨ හිතුවිල්ලක්, බොහොම ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක්. නමුත් ඔබ ඒක කරනකොට බොහොම නුවණින් විමසා කටයුතු කරන්න ඕනේ. ඔබට හිතුනොත් ලස්සන කෙනෙක් දැකලා ඒ කෙනාට බණ ටිකක් කියන්න ඕනේ කියලා. ඒ කෙනාට දහම් CD එකක් දෙන්න ඕනේ කියලා. මම කියන්නේ ලස්සන කෙනාට, ලෝක සම්මතයේ ලස්සන කෙනාට දෙන්න එපා කියලා එහෙම නෙමෙයි. ඔබට ඇයි ඒක හිතුණේ කියලා පොඩ්ඩක් විමසලා බලන්න. එහෙනම් බින්දුනි මෙත්තාවයි රාගයයි කියන දෙක වෙන් කරලා අඳුර ගන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙම වෙන් කරලා අඳුනගත්තේ නැති වුණොත් මුලාවටපත් වෙන්න පුළුවන්. අනවශ්‍ය බැඳීම් ඇති වෙන්න පුළුවන්. ඔබට ධර්මවල ගොඩක් ඉන්නවා වෙන්නේ නැති. මව් දෙමව්පිය වෙන්නේ නැති ඔබ. එතකොට ඒ කියන්නේ ඔබට ඒ දරුවෝ ගැන ඔබ ඒ දරුවන්ට ආදරය කරනවා, කරුණාව දක්වනවා, දයාව දක්වනවා, ඒ ඔක්කොම කරනවා. දැන් අපි අහලත් තියෙන්නේ අම්මා කෙනෙක් ළඟ මේ සතර බ්‍රහ්ම විහරණ තියෙනවා කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන කාරණාව අම්මා කෙනෙක් ළඟ තියෙනවා කියලා. ඒක ඇත්ත. හැබැයි ඒ තියෙන්නේ තමන්ගේ දරුවා කෙරෙහි විතරයි. අනිත් දරුවා ගැන තමන්ගේ දරුවට වගේ සලකන්න ස්වභාවයක් නැහැ. එහෙම ඉන්නවා නම් බොහොම කලාතුරකින් තමයි. ඒකයි ඔබට කලිනුත් දේශනාවක සඳහන් කළේ බෝධිසත්වයෙක් කියලා කියන්නේ මව් ගුණේ ඉක්මවපු කෙනෙක් කියන එක. මව් ගුණේ කියන එකෙන් එතෙන්දී අදහස් කරේ තමන්ගේ දරුවාට යහපත උදා කරන්න තියෙන සිතුවිල්ල. ඉතින් ඒ කියන කාරණාවේදී බෝසතාණන් වහන්සේලා, බෝධිසත්වවරු ඒ ගුණේ ඉක්මවපු අය. මොකද තමන්ගේ දරුවාට විතරක් නෙමෙයි ඒ අය යහපත සලසන්න ලෑස්තිලා ඉන්නේ. සියලු දරුවන්ට සියලු ලෝක සත්වයාට. එතන ලස්සන අය කැත අය කියලා බෙදලා නැහැ. තමන්ගේ අය අනුන්ගේ අය කියලා බෙදලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් ගත්තහම ඒක බෙදලා තියෙන්නේ. තමන්ගේ දරුවන්ට තමයි ඉස්සෙල්ලා. තමන්ගේ දරුවන්ට හැමදේම. අනිත් අයට එහෙම නැහැ. ඒක ඔබ හොඳාකාරවම අත්දකින්න දෙයක් වෙන්නේ නැති ඔබ දෙමව්පියෙක් නම්. නැත්තම් තමන්ගේ දරුවව ලොකු ඉස්කෝලේකට දමා ගැනීම පිණිස මුදල් දීමෙන් හෝ අල්ලස් දීමෙන් හෝ ඒ වගේ කටයුතු වලට නිරත වෙන අය ඉන්න ඕන තරම්. මොකක් හෝ වෙනයම් ක්‍රමවේදයකින් දැන ඇඳුනුම්කමකින් තමන්ගේ දරුවව ලොකු ඉස්කෝලේකට දාන්න පොරකනවා. අපි හිතමු මේක ඒ ඉස්කෝලේට ගන්න හිස්සත්වයේ මෙන්න මේ ප්‍රමාණයෙන් ලකුණු තියන අය. නමුත් තමන්ගේ දරුවට ඒ ලකුණු ටික අඩුයි. දේ වෙනුවට මුදල් වියදම් කරලා ඒ අවස්ථාව තමන්ගේ දරුවට ලබලා දෙනවා. අනිත් දරුවو ගැන හිතුවනම් මොකද ඒ ප්‍රමාණයට වඩා ලකුණු ගත්ත දරුවෝ ඉන්නවා. ඒ අයට තියෙන තිවිච්ච chance එකක් තමයි ඒක සීට් එකක් තමයි ඒ අහිමි වෙන්නේ. ඒ ගැන කල්පනා කරලා බැලුවේ නැහැ. මේ රජයේ රැකියාවන් තියෙනවා. දේශපාලන හිතවත් කම් මත ඒ උදව් කිරීම මත ඒ රැකියාවන් වලට අවස්ථාවන් ලැබෙනවා. දේ යන කෙනා ඒ රැකියාවට සුදුසුද නැද්ද කියන එක ගැන හොයලා බලන්නේ. දීක දේශපාලනය කරන ඇමතිතුමාගේ හෝ මන්ත්‍රීතුමාගේ බල මේ ඌමනාවට කරන එක නෙමෙයි. මේ මනුස්සයාට මෙහෙම හොය හොයා ගිහිල්ලා රස්සාවල් දෙන්න ඕනේ. නමුත් ඒ කෙනා ළඟ ඉන්න අයට තමයි ඒක ඕනේ. ඒ කෙනා එක්ක හිතවත්කම්ක් තියාගෙන ඉන්න අයට ඒක ඕනේ. ඒක නිසා එතුමාගෙන් ඉල්ලනවා ගිහිල්ලා. එතුමා ඉතින් රස්සාවක් හදලා දෙනවා. මේ ඉල්ලන කෙනා තමයි හිතුවේ නැත්තේ මේකට සුදුසු කවුද, මේක අපේ දරුවා සුදුසුද නැද්ද, ඒව ගැන තමයි හිතුවේ නැත්තේ. එහෙනම් ඉගෙනගත්ත සුදුසු මිනිසුන්ට ඒ රස්සාවල් අහිමි වෙන බව ඒව ගැන හිතුවේ නැහැ. තමන්ගේ දරුවා ගැන විතරයි හිතුවේ. ඔන්න ඔහොම තමන්ගේ දරුවා ගැන හිතන දෙමව්පියෝ තමයි ගොඩක්ම ලෝකේ ඉන්නේ. අපිට කියන්න පුළුවන් මෙත්තාව දක්වනවා කියලා තමන්ගේ දරුවට. නමුත් ප්‍රශ්නයක් තියෙනවා පින්වතුනි. ඔය අම්මම ඔය තාත්තම මලාට පස්සේ පෙරේත වෙලා උපදිලා ඔය දරුවා පස්සේ වෙනවා. ඔබ කියන්න ඒ දක්වපු මෙත්තාවේ තේරුම මොකද්ද කියලා. අන්තිමේදී ඒ දරුවම ඒ අම්මා තාත්තවම කවුරු හරි කට්ටඩි මහත්තයෙක්ව ගෙන්නලා ගැට ගහලා මහමුදුරට දානවා. ඒක තමයි අවසානයේදී ඉතුරුනේ. නමුත් ඒ දෙමව්පියෝ ජීවත් වෙන්නේ නැති තමන්ගේ දරුවට අපි ආදරය සෙනෙහස කරුණාව දැක්වුවා කියලා හිතාගෙන ජීවත් වෙන්නේ නැති. හිතා ගන්න පුළුවන්ද මෙත්තාව දක්වලා මේ එක්කෙනෙකුට මෙත්තාව දක්වලා අපායේ ගියා. පෙරේතෙක් වුණා. ගැලපෙන්නේ නැහැ නේද ඔය දෙක. මෛත්‍රී ආනිසංසයක් එහෙම තියෙනවද පෙරේතයෝ වෙනවා කියලා එහෙම? එහෙම නැහැ. එහෙනම් මෙත්තාවයි රාගයයි කියන එක අඳුරගන්න. ආදරය ආදී වශයෙන් කියන සෙනෙහස ආදී වශයෙන් කියන වචන වලින් පවා තියෙන්නේ. ඔය රාගයට තුරු දෙන කාරණාම තමයි. සැරිසැරීමට තුරු දෙන කාරණාවන්ම තමයි. ඔයයන් ඔය වචන වලින් ඔය වචන ලස්සනට දාගත්තට තණ්හාවට කියන වචනම තමයි ඔය තියෙන්නේ. ආදරය, සෙනෙහස ආදී වශයෙන් කියලා. එහෙනම් මේ කියන කාරණාවන් හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ බෝධිය පිණිස ඔබ පතන්නා වූ, ඔබ අදිස්ථාන කරන්නා වූ බෝධිය පිණිස, බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස, අන්නේ ලෝක සත්‍යයට යහපත උදා කරන්න කැමති නම්, අන්නේ ලෝක සත්‍යයට දුකින් අත මුදවන්න කැමති නම්, අන්නේ ලෝක සත්‍යයටගේ සැපයට කැමති වෙනවා නම්, ඒව සිහිනුවණින් කල්පනා කරලා බලලා කටයුතු කරන්න ඕන විදියක් තියෙනවා. නැත්තම් දන්නේම නැතුව ඔය කියන අර කියන රාගයට අහුවෙලා අමාරුවේ වැටෙන්නයි වෙන්නේ. මුලින් පටන් ගත්තේ මෙත්තාව වඩනවා කියලා තමයි. මෙත්තාව දක්වනවා කියලා තමයි. මොකද දැන් මෙත්තාව වඩන්න ඕනේ කියලා දන්නවා, මෛත්‍රී කරන්න ඕනේ කියලා දන්නවා. ඉතින් ඒක නිසා දැන් මෛත්‍රී කරන්න ඕනේ කියලා මේ ලෝක සත්‍ය, මොකද මෙත්තා භාවනාවක් විදිහට විතරක් නෙමෙයි, මෙත්තා සහගත කාය කර්ම, මෙත්තා සහගත වචී කර්ම, මෙත්තා සහගත මනෝ කර්ම, ওই කියන කාරණාවන් තුනම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් තවත් කෙනෙකුට උදව්පදව් කරන්න යනවා කියලා කියන්නේ මේ මෙත්තා සහගත කාය කර්මයක් වෙනවා. මේ තව කෙනෙක්ට දහම කියනවා, එහෙම නැත්නම් වචනෙන් යහපතක් සිද්ධ කරනවා, හොඳ නරක කියලා දෙනවා, උගන්වනවා, ආදි වශයෙන් ওই කියන දේවල් කරනවා නම් ඒව මෙත්තා සහගත වචී කර්ම ගණයට වැටෙනවා. ඒ වගේම තමන්ගේ හිතින් මෛත්‍රිය පතුරවනවා. ඉතින් ඒක මෙත්තා සහගත මනෝ කර්මයක් වෙනවා. ඉතින් ඔය කියන දේවල් ගැන දන්න නිසා ඉතින් දැන් මෙත්තා සහගත කාය කර්ම කරන්න පෙළඹෙනවා කියන එක. ඉතින් මෙත්තා සහගත කාය කර්ම කරන්න පෙළඹිලා පටන් ගන්න එහෙම බොහොම හොඳ හිතුවිල්ලකින් තමයි. නමුත් සිහිනුවණින් කටයුතු කරේ නැති වුණොත් එහෙම අන්තිමේදී මෛත්‍රිය වඩන්න ගිහින් අමාරු වෙන්න කියන තමයි වෙන්නේ. එහෙම දේවල් ලෝකේ ඕන තරම් අපි අත්දැකලා තියෙනවා. දුප්පත් ගෙදරක ගෑනු ළමෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයට උදව් කරන්න ඕනේ කියලා හිතෙනවා. පිරිමි ළමයෙකුට හිතෙනවා උදව් කරන්න ඕනේ කියලා. ඉතින් උදව් කරා එහෙම ඒ බොහොම හොඳ හිතුවිල්ලකින් තමයි මේ එහෙම කරන්න පෙළඹෙන්නේ. හිතන්නකො මේ බණ අහන කෙනෙක්ම කියලා. එහෙම තමයි පටන් ගන්න, එහෙම තමයි. නමුත් සිහිනුවණින් කටයුතු කරන්නේ නැති නිසා අවසානයේදී අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගෙන, අනවශ්‍ය කරදර ඇති කරගෙන, ලෝකයාගෙන් කයි කතන්දර අහන වැඩ සිද්ධ වෙනවා ඊට පස්සේ. ඒක නිසා සිහිනුවණින් කටයුතු කරන එක බොහොම වැදගත්. මෛත්‍රිය කියන්නේ මොකද්ද කියන එක හඳුනගෙන සිහිනුවණින් කටයුතු කරන එක. ඒක තමයි පින්දුනේ පළවෙනිම කාරණාව තේරුම් ගත යුතු. ඊළඟට පින්දුනේ මෙත්තාව කියලා කියන්නේ නා කියන්නේ ලෝක සත්‍යයට යහපත කරන එක නා. ලෝක සත්‍යව දුකින් අත මුදවන එක නා. හිතන්න ඕනේ කාරණාවක් තමයි මොකද්ද යහපත කියලා කියන්නේ. මොකද්ද මේ දුකින් අත මිදවනවා කියන්නේ? මොකද්ද අපි දකපු දුක? ඔන්න ඔය කාරණාව ගැන හිතලා බලන්නට ඕනේ. නැත්තම් එහෙම ලෝක සත්‍යයට යහපත කරනවා කියලා හිතලා තව කෙනෙක්ට වරදට උදව් කරන්න පුළුවන්. පාපයට උදව් කරන්නත් පුළුවන්. මොකද Tamanට තේරලා තියෙන එයාට යහපත සිද්ධ කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා. කෙනෙක් ඉන්නවා සූදු කෙලියට බොහොම ප්‍රියයි. එතකොට එයාට යහපත කරන්න ඕනේ කියලා ඒ සූදු සූදු කෙලියට උදව් කරනවා. මේ සූදු ගහන්න උදව් කරනවා. තව කෙනෙක් ඉන්නවා ඒ කාන්තාව ඇසුරු නිසුරු කරන්න බොහොම පියයි. එයාට යහපත කරන්න ඕනේ කියලා හිතාගෙන එයාගේ යහපත දකින්න එයාට යහපත කරන්න නම් ඉතින් එයාට කාන්තාවන් මේ ඇසුරු නිසුරු කරන්න උදව් කරන්න ඕනේ කියලා හිතෙනවා. එහෙම කරන්න පෙළඹෙන්න පුළුවන්. එහෙනම් යහපත කියන්නේ මොකද්ද කියන එක ඊළඟට තේරුම් ගන්න ඕනේ. යහපත කියන කාරණාව ගත්තාම බිමේ නොඑක ආකාරයේ යහපත් දේවල් තියෙනවා. තව කෙනෙක්ට ඉගෙන ගන්න උදව් කරනවා. ඒකත් යහපත්. කන්න බොන්න නැති කෙනෙකුට කන්න බොන්න දෙනවා. හිඟන මිනිස්සෙකුට බත් පාසලයක් දෙනවා. ඒවත් යහපත්. වැඩිහිටියන්ට උදව් උපකාර කරනවා. ඒවත් යහපත්. මොනවා හරි ප්‍රශ්නයක් නිසා දුකින් ඉන්න කෙනෙකුට එයාගේ දුක්ගිනි නිවීම පිණිස එයත් එක පොඩ්ඩක් කතා බහ කරනවා. මොකක්කෝ කාරණාවක් ඉෂ්ට සිද්ධ කරගන්න හදන මිනිසෙක් උකටලිය වෙලා ඉන්නකොට ඒ කෙනාට ධෛර්යය ලබා දෙන්න කතා කරනවා. ඒවත් යහපත්. එහෙනම් ලෝක සම්මතයේ හොඳ නරක කියන දෙක ඔබ හොඳට දන්නවා. හොඳට නෙමෙයි අතරම යම් ප්‍රමාණයකට දන්නවා. ඒක නිසා යම් ප්‍රමාණයකට ඔබට යහපත කියන එක තේරුම් ගන්න පුළුවන්. නමුත් පින්වතුනි අපි මේ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක කියන එක අමතක කරන්න එපා. බුද්ධෝත්පාද කාලයක ජීවත් වෙන ඔබ යහපත කියලා තාමත් දැකගෙන ඉන්නේ. ලෝකේ සැපයි සතුටයි කියලා කියාගන්න විදිහට ජීවත් වෙන එක නම් ඒක හරි අපරාධයක් වෙනවා. නමුත් සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙකදී අන්නේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් අන්නේ ඒ උදෙසා ලෝක සත්‍යයට උදව් කරනවා නම් අන්න ඒක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක් වෙනවා. අන්නේ ලෝක සත්‍යව පැත්තකට තියානකෝ මිනුතුනි. දැන් තමන්ගේ දරුවෝ ඉන්නේ. දැන් තමන්ගේ දරුවන්ට යහපත උදා කරන්න කැමති නේද? දැන් තමන්ගේ දැන් කියනවනේ අම්මා ළඟ මේ සතර බම්ම විහරණය මේ තියෙනවයි කියලා. මෙත්තාව, කරුණා, මුදිතා, උපේක්ඛාව කියලා. ඒ කියන්නේ අම්මා කෙනෙක් ළඟ තමන්ගේ දරුවා කෙරෙහි මෙත්තාව තියෙනවා. ඒ කියන්නේ දරුවාට යහපත උදා කරන්න කැමතියි. දරුවාව දුකින් අතමුදවන්න කැමතියි. අම්මා උත්සාහ කරන්නේ ඒකටම තමයි. දරුවා අඬනකොට හොයලා බලනවා මොකද කියලා. නිදි මරාගෙන වෙලි දෙලක් දුකක් හැදුනහම ඒ ඔක්කොම කරනවා. දුක් මහන්සියලා උගන්වනවා. තාත්තත් එහෙමයි. පොඩි කාලේ ඉඳන්ම පුදුම විදිහට ඇස් දෙක වගේ රැක බලා ගන්නවා. දරුවට දුකක් කරදරයක් එනවට කැමති නෑ මාත්‍රයක්ක්. දරුවාගේ යහපතමයි පතන්නේ. යහපතමයි කරන්න උත්සාහ ගන්න. වැඩේ තියෙන්නේ ලෝකේ යහපත කියලා දැකපු දේවල් තියෙනවා ඒ අම්මයි තාත්තයි. ඒ තමයි දරුවා හොඳ දොස්තර කෙනෙක් කරන්න ඕනේ, ඉංජිනේරුවෙක් කරන්න ඕනේ, අකවුන්ටන්ට් කෙනෙක් කරන්න ඕනේ, පයිලට් කෙනෙක් කරන්න ඕනේ. ඔන්න ඔය වගේ යහපත තමයි මේ දෙමව්පියෝ දැකලා තියෙන්නේ. ඒක නිසා ඒ අම්මයි තාත්තයි උත්සාහ කරන්නේ ඒ දරුවාට ඒගොල්ලෝ දන්නා පරිදි යහපත සිද්ධ කරන්න. නමුත් මේ බුද්ධෝත්පාද කාලයේ ඒ දෙමව්පියන්ට බණ අහන අවස්ථාවකුත් ලැබෙනවා. ඒ අය බණ අහනවා. ඒ අයට තේරෙනවා. ඇත්තටම යහපත කියලා කියන්නේ මේ සසර දුකින් අත මිදෙන එකට කියලා. එහෙම තේරුණත් ඒ දරුවා බැරි වෙලාවත් පැවිදින්න ඕනේ කියලා කිව්වොත් එහෙම. ඒකට ඉඩ දෙන්නේ නැහැ. දැන් කෝ එතකොට ඒ අම්මගේ තාත්තගේ මෙත්තාව. අන්නේ ලෝක සත්‍ය දැන් පොඩ්ඩක් පැත්තකට තියන්නකො. තමන්ගේ දරුවා කෙරේ තියෙන මෙත්තාව. කෝ ඒ අම්මගේ මෙත්තාව. අපි නම් අපි මේවා හොඳටම අත්දැකගෙන එනවා. අපි දකිනවා දැන් මෙහෙට මේ ආරාමයට පැවිදි වෙන්න එන මහතුරු ඉන්නවා. ඒ පැවිදි වෙච්ච උත්තමයන් ඉන්නවා. ඒ අයගේ දෙමව්පියෝ කටයුතු කරපු විදිහ ගැන අපි අත්දැකලා තියෙනවා උන්තර. ඇතමෙක් ඉන්නවා බොහොම කැමැත්තෙන් තමන්ගේ දරුවව බාර දීලා ආශිර්වාද කරලා එහෙම කරන අය. ඇතමෙක් ඉන්නවා අදටත් බනිනවා ඇති. කෝ එතකොට ඒ දෙමව්පියන්ගේ මෙත්තාව. ඇයි ඒ විදිහට හිතන්න බැරි වුනේ? නොදැනුවත්කම නෙමෙයි. බණත් අහනවා සිංහල බෞද්ධ. ඒ හේතුව තමයි පිංගුතුනි. ඔය කියන කාරණාව ඇතුලේ මගේ කරගත දේවල් තිබුණා. දරුවට තමන්ගේ දරුවට යහපත සැලසුවේ දරුවා මගේ කියන එකත් එක්කමයි. මගේ කරගත් ස්වභාවයත් එක්කම. එතකොට දරුවට යහපත වෙලා වෙනකොට තමන්ගෙන් දරුවා ඈත් වෙනවා නම් ඒක කරන්නේ හිත ඉඩ දෙන්නේ නැහැ. යහපත කියලා දැන හොඳටම දැනගත්තත් ඒත් හිත ඉඩ දෙන්නේ නැහැ ඒ යහපත වෙන්නේ. එහෙනම් ඇහි මුනේ තියලා හදාගෙන ඔච්චර අවුරුදු ගාණක් රැකගෙන ආරක්ෂා කරගෙන ආපු දරුවට මේ ලෝකයේ උතුම්ම යහපත සරසල දෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව පවා මග හරින්න ලෑස්ති. මගේ කරගත්ත හින්දා එදාට තමන්ගේ දරුවාටවත් මෙත්තා වඩා ගන්න බැරි වෙන ඔය අම්මට ආතට. එහෙනම් යහපත උදා කරන්න යන වැඩපිළිවෙලේදී ඒවට හරස් වෙන දේවල් තියෙනවා. ඒක කරගන්න බැරි අවස්ථාවල් තියෙනවා. මොකද මෙත්තාසහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කරනකොට එහෙම නැත්නම් අන්නේ ලෝක සත්වයාට යහපත උදා කරනකොට ඒකට ඇති වෙන බාධාවල් ඔන්නේ බාධා. මොකද මේ මෙත්තාව පාරමිතාවක් විදිහට පුරන්න ඕනේ ඔන්න ඕකයි. නැත්තම් එකපාරක් හිතාගත්තාම ඇති වෙන්නේ බෑ. සියලු ලෝක සියලු සත්‍යෝ දැන් අපි භාවනා ආදි වශයෙන් එහෙම කරන්නේ ගොඩක් අය. සියලු ලෝක සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආදි වශයෙන් කියනවා. එහෙම කිව්වහම හරියන්නේ නැති බව දැන් වැටහෙනවා. මේක පාරමිතාවක් විදිහට පූර්ණය කරන්න ඕනේ, මේක පුරුදු පුහුණු කරන්න ඕනේ එකක් කියන බව වැටහෙනවා. සමහර වෙලාවට හැමදාම එහෙම කරන්නේ නැහැ ඒ දරුවට. යම් කාලයකදී කොහොම හරි හිත හදාගෙන දරුවාගේ යහපත පිණිස දරුවාව පැවිද්දට එවන්න පුළුවන්. එකපාරට මේක කරගන්න බැරි වුණා. ඒකට බාධාවක් නැති වුණා. ඔය එක එක කාරණාවක් විතරයි. නොඑක් දේවල් කරනකොට නොඑක් ආකාරයට ලෝක සත්‍යයට උදව්පදව් කරන්න හදනකොට, මෙත්තා සහගතව කටයුතු කරන්න හදනකොට අන්න ඒකට එන බාධාවන් මැඩ පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම තමයි මේ මෛත්‍රී පාරමී, මේ මෛත්‍රී කියන එක පාරමිතාවක් විදිහට පුරාගෙන ඉන්නේ. මේ නුවණින් විමසලා කරුණු කටයුතු කරන කෙනෙක් නොවුනොත් එහෙම මේ මෙත්තා පාරමිතාව කියන එක පුරන්න වෙන්නේ නැහැ. ඒක එතනම නතර වෙනවා. හේතුව නුවණින් විමසලා කටයුතු කරන්නේ නැති නිසා. නුවණින් විමසලා කටයුතු කරන්නේ නැති නිසා තමයි දරුවාට පැවිදි වෙන්න දෙන්නේ නැත්තේ. නුවණින් විමසලා කටයුතු කරපු දවසක් තියෙනවා නම් අන්න එදාට ඒ දෙමව්පියෝ ඒකට අවසර දෙනවා. තාම අවසර ලැබිලා නැත්තම් කෙනෙකුට ඒ දෙමව්පියෝ නුවණින් විමසා බලා මෙත්තාව වඩන්නේ නැහැ, මෛත්‍රී කරන්නේ නැහැ තමන්ගේ දරුවාට. තාම නොඑක අවස්ථාවන් වෙන්න පුළුවන්. සමහර විට කෙනෙක් මුදල් වියදම් කළ කෙනෙකුට උගන්වනවා, ඉගෙන ගන්න උදව් කරනවා. එතකොට ඒ කෙනාට අගහිඟකම් වෙන්න පුළුවන්. එතකොට ඒ උදව් කරන එක නවත්තනවා, ටික ටික අඩු කරනවා. උමනාවක් තියෙනවා නම් මහන්සි වෙලා ඒක කරන්න පුළුවන්. නමුත් තමන් ඒකට උනන්දු වෙන්නේ නැහැ, තමන් ළඟ තියෙන දේවල් ටික ටික අඩු වෙන බව තේරුනහම ඒක නවත්තනවා. හේතුව නුවණින් විමසලා කටයුතු කරන්නේ නැති නිසා. තව කෙනෙක් උදව් කරනවා කෙනෙකුට ඉහළට යන්න. හිතන්න ක්‍රීඩකයෙක් ඉන්නවා. ඒ ක්‍රීඩකයා තමන්ගේ දරුවටත් ක්‍රීඩාව ප්‍රගුණ කරන්න උදව් කරනවා, තවත් දරුවන්ටත් ක්‍රීඩාව කරගෙන යන්න උදව් කරනවා. තමන්ගේ දරුවාට වඩා අනිත් දරුවෝ දක්ෂ වෙනකොට, තමන්ගේ දරුවාට වඩා බොහොම ඉහළට දක්ෂකම් පාන දරුවෙක් ඉන්නවා. අන්න එතකොට පුංචි මදි පුංචි කමක් ඇති වෙනවා. මගේ කාට වඩා අනිත් එකාට හොඳට මේ මොකක් හරි ක්‍රීඩාවක් සෙල්ලම් කරන්න පුළුවන්. එදායින් පස්සේ ටික ටික ඒ කෙනාට දේවල් කියලා දෙන එක අඩු කරන්න පුළුවන්. ඒ කෙනාව මග හරින්න පුළුවන්. ඒකත් ඒ යම් කෙනෙකුට යහපත කරන්න යන වෙලාවේදී ආපු බාධාවක්. නුවණින් විමසලා කටයුතු කරේ නැහැ. ප්‍රඥාව අවදි කරගත්තේ නැහැ. ඒක නිසා තමයි ඒ විදිහට කටයුතු සිද්ධ වුනේ. නුවණින් විමසලා කටයුතු කරලා බැලුවනම් තමන්ගේ කෙනාට ඒක බැරි වුනේ ඒ කෙනාගේ තියෙන අදක්ෂකම නිසා. අනිත් කෙනාට පුළුවන් උනේ ඒ කෙනාගේ දක්ෂකම නිසා. දැන් දක්ෂයාට හිමිතැන ලැබෙන්න ඕනේ කියන එක නුවණින් විමසලා කටයුතු කරා නම්, ඊළඟට තමන්ගේ හිත අපිරිසිදු වෙච්ච හැටි, කුහකකමක් ආපු හැටි ගැන සිහියෙන් හිටියානම්, දැන් අන්තිමේදී මෙත්තාව තමයි යහපත තමයි කරන්න ගියේ. නමුත් අන්තිමේදී අමු කුහකෙක් වෙලා තමයි නතර වුනේ. මහා පෞත් කරගෙන තමයි නතර වුනේ. එහෙනම් ප්‍රඥාව මෙහෙවන්නේ නැතුව මේ මේක කරන්න හරි අමාරුයි. බොහොම නුවණින් යුතුවමයි මේක කරන්න ඕනේ. මොකද මෙත්තා වඩනවා කියන එක, තව කෙනෙකුට මෙත්තා වඩනවා කියන එක ලේසි පහසු නෑ. ලෝක සත්වයා ඉන්නේ මම මගේ කියලා අල්ලගෙන දේවල් වෙන් කරගෙන ඉන්නේ. ඒ වෙන් කරගත්ත ස්වභාවය හරිම බාධාවක් මේ අනේ ලෝක සත්වයාට යහපත ඉටු කරන්න යන වැඩපිළිවෙලේදී. ඒකයි බෝධිය උදෙසා සාක්ෂාත් මේ බෝධිය සාක්ෂාත් කරගන්න යන කෙනාට මේක පාරමිතාවක් වෙන්නේ. නැත්තම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පැත්තක තියෙද්දී එහෙම එකක් දන්නේ නැහැ. හැබැයි අනිත් මිනිස්සුන් උදව් කරන්න කැමතියි. ඒ නිසා ඒ උදව් කරනවා. ඒක පින් සිද්ධ වෙනවා, ඒක හොඳයි. නමුත් ඒක පාරමිතාවක් විදිහට කරගෙන යන වැඩ පිළිලක් නෙමෙයි. එහෙනම් බෝධියක් සාක්ෂාත් කරගන්න යන කෙනෙක් බොහොම නුවණින් යුතුව සත්‍ය මොකද්ද කියන එක හොයන කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඕනේ කිව්වේ ඒකයි. බෝධිසත්වරු සත්‍ය මොකද්ද, කිං සත්‍ය ගවේෂීකින් කුසල ගවේෂීකින් තැන ඉඳගෙන කටයුතු කරනවා කියලා කිව්වේ ඒකයි. එහෙනම් සත්‍ය මොකද්ද කියන එක හොයන කෙනෙක් නම්, කුසලයේ මොකද්ද කියන එක ගැන හොයන කෙනෙක් නම් හැමතිස්සෙම ප්‍රඥාවට මුල් තැන දීගෙන කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ප්‍රඥාවට මුල් තැන දීගෙන කටයුතු කරනවා නම් තමන්ගේ හිතට කුහකකමක් එනවා නම් ඒවා දැන අඳුන ගන්නට ඕනේ. ඒවා දැන අඳුරගෙන ඒවා ඉවත් කර ගන්න ඕනේ. ඒවා පහ කරලා දාගෙන මෙත්තාව කර මෙත්තාව පූර්ණේ කර ගන්න ඕනේ. මේ ප්‍රඥාව මූලික කරගෙන සත්‍ය මොකද්ද කියන එක ගැන හොයන මානසික මට්ටමක් නැත්තම් එහෙම. අර දක්ෂ කම්පාපු දරුවව පැත්තකට දැම්මා වගේ මහා කුහකකම් එක ජීවත් වෙන්න පුළුවන්. ඒවා එතකොට ගාණක් නැහැ එතකොට. ඒක හොඳයි, ඒක තමයි යහපත් දේ කියලා හිතාගෙන යන ගමනක් තමයි ඊට පස්සේ තියෙන්නේ. එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්දුනේ ලෝක සත්‍යයට යහපත කරන්නේ කොහොමද කියලා. ඔබට මේ බොහොම සරල උදාහරණ කිහිපයක් විතරයි මේ කිව්වේ. ඔබට ඕනේ තරම් අත්දැකීම් ඇති ජීවිතේ. ඔබ අන්න අයට උදව් කරන්න ගිය අවස්ථාවන් ඇති ඕනේ තරම්. උදව් කරන අවස්ථාවන් නැති, උදව් කරපු අවස්ථාවන් නැති. ඒ දේවල් කලේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. ඇතමෙක් උදව් කරනවා පින්දුනි ලාභ ප්‍රයෝජන තක. ඇතමෙක් උදව් කරනවා කීර්ති ප්‍රශංසා ලබා ගැනීම පිණිස. ඇතමෙක් උදව් කරනවා තමන්ව මුදුන්පත් කර ගැනීම පිණිස. තිනුවණින් විමසලා නෙමෙයි නම් කටයුතු කරන්නේ. ඔය හැම තැනකදීම ඒක නා පරාද වෙනවා. අන්තිමේදී මෙත්තාව වගේ මහා උතුම් කාරණාවකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගමනක් තමයි ගිහින් තියෙන්නේ. මේ කාරණාවන් ගැන හරියට තේරුම් බේරුම් කරගන්නේ නැති නිසා ඕනේ තරම් අමාරු වෙටෙන බෝධිසත්වරු ඇති. මේවා පැහැදිලි කරලා දෙන්න පිඟුදු මේ මේවා බොහොම සුළු කාරණාවන් විදිහට තේරෙයි කෙනෙකුට. නමුත් සිහිනුවණින් කටයුතු කරන්නේ නැති කෙනාට මේ හැම තැනකදීම අමාරු වෙටනවා. ඒක තමයි ඇත්ත. ඒක නිසා ඔබ මේවා හොඳින් ධාරණය කරගන්න. ඔබ දහම් ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ තාම අරිහතුන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒක නිසා කෙලෙස් රජස් සහිතයි. ඒක නිසා ඔය කියන හැම තැනකදීම මුලාවටපත් වෙන්න පුළුවන්. හිත රාගයට පෙළඹ වෙන්න පුළුවන්. ඒව හොඳට කල්පනා කරලා බලන්න. ඔබට එක ජාතක කතාවක් කියන්න. මොද ඔය කියන කාරණාවන් එක ඇත්තටම මෙත්තාව හිතේ තියෙන කෙනෙක් කටයුතු කරන්න ඕනේ කොයි විදිහෙද කියලා තේරුම් ගැනීම පිණිස, යම් අදහසක් ගැනීම පිණිස. මේ ජාතකය නීග්‍රෝධමික ජාතකය. මේ ජාතක කතාව දේශනා කරේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ මෑණියන් සම්බන්ධව. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ මෑණියන් ගිහි කල බමුණු සාර කුලයක ඉපදිලා හිටියා. පැවිදි වෙන්න බොහොම කැමැත්තෙන් හිටියේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිලා පැවිදි වෙන්න බොහොම කැමැත්තෙන් හිටියා. දෙමව්පියන්ගෙන් ඇහුවා, නමුත් ඉඩ දුන්නේ නැහැ. නමුත් ඒ කැමැත්ත තුරන් වෙලා ගියේ නැහැ. එයා හිතාගත්ත මම වැඩිවියටපත් වෙලා පතිකුලයට ගියාට පස්සේ සැමියාගෙන් අවසර අරගෙන පැවිදි වෙනවා කියලා හිතාගත්තා. එහෙම කාලයක් ගිහිල්ලා මේ කෙනා වැඩිවියටපත් වෙලා විවාහයක් කරගත්තා. ඒ විවාහය කරගෙන සැමියාට දෙවි කෙනෙකුට වගේ සැලකෙන බොහොම පතිනිදම් රැකගෙන හිටියා. පැවිදි වෙන්න ඕනේ ආසාව තුරන් වුණේ නැහැ. අවස්ථාවක් එනකන් හිටියා. ඒක දවසක් ඒ නුවර බොහොම සැනකෙලි යක් තිබුණා. ඒ සැනකෙලියේ හැමෝම බොහොම ලස්සනට ඇඳ පැළඳගෙන බොහොම සැරසිලි සරසගෙන ওই විදිහට බොහොම ප්‍රීතියෙන් ගත කරපු දවසක්. නමුත් මේ මෙතුමිය තමන්ගේ ශරීරයේ කිසිම දෙයක් ගල්වන්නේ නැහැ. ලස්සන ඇඳුම් ආයිත්තන් වලින් සරසගෙන නැහැ. මේ සැමිය අහනවා, මේ හැමෝම මෙහෙම කරද්දී ඇයි ඔයා විතරක් එහෙම කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මේ තුමිය කියනවා, ශරීරයේ තියෙන ස්වභාවය ගැන පෙන්නලා දෙනවා මේ සැමියට. මේක මේ කුණු ගොඩක්, මේ නව දොරකින් අසූචි වැහෙන එකක්. මේක සරසලා මොනව කරන්නද? මේක මේ කන තුල බිම වඩන්න හොඳයි. මේක පණුවන්ට ගුහාවක්. ආදි වශයෙන් මේ ශරීරයේ තියෙන ස්වභාවය ගැන මේ සැමියාට කියනවා. ඉතින් මේක මොකටද සරසන්නේ? මේක සරසලා ඇති වැඩක් නැහැ නේ ආදි වශයෙන් කියලා කියනවා. ඉතින් මේ සැමියා අහනවා, ඉතින් ඔබ ඔච්චරම මේ දේවල් ගැන දෙයක් මේ ශරීරය ගැන දරාගෙන ඉන්නවනම් ඇයි ඔබ මහාන වෙන්නේ නැති කියලා අහනවා. ඊට පස්සේ මෙතුමිය කියනවා, අද මේ ඔබතුමා කැමති නම් මම අද වුණත් කැමති මහාන වෙන්න කියලා කියනවා. එදාම ඒ කෙනාව බොහොම සරසලා උත්සවයෙන් දානමාන දීලා මෙහෙණවරකට එක්කගෙන ගිහිල්ලා පැවිදි කරවනවා. ඒ එක්කගෙන යන්නේ දේවදත්ත හාමුදුරන්ගේ යටතේ තියෙන මෙහෙණවරකට තමයි අරගෙන යන්නේ. ගේම පැවිදි වෙලා, නමුත් දන්නේ නැහැ ඒ කෙනා ඒ වෙනකොටත් ගැබ්බ අරගෙන හිටියේ බව එතුමිය දන්නේ නැහැ. ඉතින් ටික කාලයක් එහෙම මේ පැවිදි ජීවිතයේ ඉන්නකොට බොහොම පිරිසුදු සීලයක් රැකගෙන ඉන්නකොට ටික ටික ශරීරයේ වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ හිතවත් භික්ෂුණීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අහනවා, ඔබ මේ දරු ගැබක්වත් පිටිලාද? මොකද්ද මේ මෙහෙම වෙන්නේ ඇයි කියලා අහනවා. ඉතින් මේ කෙනා කියනවා, මම මගේ සීලය බොහොම පිරිසිදුයි, මම දන්නේ නැහැ ඒකට හේතුව කියලා. මම දන්නේ නැහැ මේක ගිහිකල වුණ එකක් බව මම දැනගෙන හිටියේ නැහැ කියලා. ඉතින් දේවදත්ත හාමුදුරන්ට ළඟට එකගෙන යනවා. එකගෙන ගියාම දේවදත්ත හාමුදුරෝ කල්පනා කරනවා තමන්ගේ මෙහෙණවර තමන් යටතේ පවතින මෙහෙණවරක ඉන්න කෙනෙකුට දරුවෙක් හම්බුණා කියලා කිව්වොත් එහෙම තමන්ගේ කීර්ති නාමයට කැලලක් වෙයි කියලා හිතලා මොකද කියන්නේ දෙපාරක් හිතන්නේ නැතුව කිසිම අනුකම්පාවක් නැතුව ඒවලම මේක නාම සිවුරු ඇරලා යවන්න කියලා කියනවා. ඉතින් මේ මෙහෙණින් වහන්සේ බොහොම කනස්සල්ලටපත් වෙලා මේ ආපසු එන ගමනේදී අනිත් මෙහෙණින් වහන්සේලාට කියනවා මම පැවිදි වුණේ තථාගතයන් වහන්සේ උදෙසා. ඒක නිසා මට තථාගතයන් වහන්සේ ළඟට මාව එක්කගෙන යන්න මේ මට පිහිට වෙන්න කියලා කියනවා. ඉතින් මේ මෙහෙණින් වහන්සේලා අනුකම්පා කරලා යොදුන් 45ක් ගෙවාගෙන දෙව්රන් වෙහෙරට ගිහිල්ලා තථාගතයන් වහන්සේට මුණ ගැසෙනවා. තථාගතයන් වහන්සේ සියල්ල දන්නවා. ගැබ පිහිටියේ ගිහි කාලේ කියලා දන්නවා. නමුත් උන්වහන්සේ එකපාරටම ඒ බව කාටවත් කියන්න යන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා අනේ තීර්ථකයෝ මේකට කයි කතන්දර කියන්න පුළුවන්. දේවදත් හාමුදුරුව මෙහෙණ වරින් බැහැර කරපු කෙනෙක් තථාගතයන් වහන්සේ නැවත ළඟට ගත්තාය කියලා අනේ තීර්ථකයන් කයි කතන්දර හදන්න පුළුවන් කියලා. ඒක නිසා මේක නඩු විභාගයක් විභාග කරන්න ඕනේ කියලා තීරණය කරනවා. එහෙම තීරණය කළා කතා කරනවා අනේ පිටි සිටුතුමා, කුසල රජතුමා, විසාකා සිටු දේවිය, ඔය ආදී වශයෙන් ඒ නුවර හිටපු දැන උගත් බොහෝ පිරිසකට කතා කරනවා. දැන උගත් බොහෝ පිරිසකට ඒක රාශී කරලා උපාලි හාමුදුරුවන්ට කියනවා දැන් මේ විනය ප්‍රශ්නය විසඳන්න කියලා. ඊට පස්සේ උපාලි හාමුදුරුව ඒ සියලු දෙනා ඉදිරියේ අසුන් අරගෙන විසාකා සිටු දිනේට කතා කරලා විසාකා මහ උපාසිකාවට කතා කරලා පරීක්ෂා කරලා බලන්න කියනවා. මේ ගැබ පරීක්ෂා කරලා බලලා පැවිදි වෙච්ච දිනය එක මේ ගැබට කොච්චර කාලයක් එනවද කියන එක ගැන පරීක්ෂා කරලා බලලා කියන්න කියලා කියනවා. ඉතින් බොහෝ දෙනා ඉදිරියේ සුදු වටතිර ඇදලා ඒ කෙනාගේ ගැබ පරීක්ෂා කරලා බලලා මෙන්න මෙච්චර දින ගණනක් වෙනවයි කියලා දින ගණන් බලලා උපාලි හාමුදුරන් වහන්සේට කියනවා. ඒ අනුව ඒ මෙහෙණින් වහන්සේ නිර්දෝෂී බව ඔප්පු වෙනවා. ඒක ඒ රැස් වෙලා හිටිය බොහෝ දෙනා පිළි අර ගන්නවා. ඒ වෙලාවේදී ඒ විදිහට ඒ නඩුව විසඳෙනවා. නඩුව හෙවත් විනය ප්‍රශ්නේ. එහෙම වෙලා කුමාරකාශ්‍යප හාමුදුරන්ව මෙලොවට බිහි කරනවා. ඊට පස්සේ රජතුමා ඒ කුමාරයව හදා ගන්නවා. ඔය විදිහට කරුණු කටයුතු සිද්ධ වෙනවා. ඉතින් එතුමිය සහ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ යන දෙදෙනාම නිවන් දකිනවා. නිවන සාක්ෂාත් කරගන්නවා. ඒ වගේම විශිෂ්ට ධර්ම කතික භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානීය පවා හිමි කර ගන්නවා. ඉතින් නම් සභා මණ්ඩපයේදී මේ ගැන කතා වෙනවා භික්ෂුන් වහන්සේලා. දේවදත්ත හාමුදුරුව කිසිම අනුකම්පාවක්, දයාවක්, මෙත්තා, මෛත්‍රියක් කරන්නේ නැතුව මේ අයව සසු මේ 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 මෙහෙණින් වහන්සේව සසුනින් බැහැර කළා. නමුත් තථාගතයන් වහන්සේගේ මෛත්‍රිය බලන්න, උන්වහන්සේගේ දයාව කරුණාව බලන්න උන්වහන්සේ නිසා මේ දෙන්නට මහ පුදුම යහපතක් සිද්ධ වුණා යන ආදී වශයෙන් මේ ධම්ම සභා මණ්ඩලයේ කතාවක් ඇති වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ වැඩම වෙලාවට උන්වහන්සේ අහනවා මොකද්ද මේ කතා කරගෙන හිටියේ කියලා. ඒ වෙලාවේ මේ කාරණාව කියනවා. ඊන්පස්සේ තථාගතයන් වහන්සේ කියනවා මේ කාලෙ විතරක් නෙමෙයි, අද විතරක් නෙමෙයි, මීට පෙරත් මම නිසාම මේ දෙන්නට යහපත උදා වුණා කියලා අතීත කතාවක් ගැන හරපානවා. ඒක තමයි මේ නිග්‍රෝධමික ජාතකය කියලා කිව්වේ. මේකදී මේ බෝසතාණන් වහන්සේ බොහොම ශක්තිමත්, බොහොම ප්‍රසන්න රන්වන් පාට මුවෙක් වෙලා උපදිනවා. මුවේ යෝනියක උපදින්නේ. ඉතින් මේ මුව පොව්වට 500ක් පමණ පිරිස ඉන්නවා මුවන්. ඒ 500ටම නායකයා විදිහට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම සංක කියලා තවත් ශාක කියලා තවත් මුව පොව්වෙක් ඉන්නවා. එයාත් රන්වන් පාටයි. එයාටත් අතවැසි මුව 500ක් ඉන්නවා. මේ රටේ එහෙම ওই විදිහට ඒ මුවන් ඉඳල්ලේ සැරිසරමින් අනේ පළවැල් මේ කොළ කාලා ජීවත් වෙනවා. ඒ වගේම ගමේ මිනිස්සු ළඟට ඇවිල්ලා ගමේ මිනිස්සුන්ගේ භෝග ආදී වශයෙන් උත් කනවා. ඉතින් මිනිස්සු ඒ රටේ රජතුමාට මේවා කියනවා. රටේ රජතුමා මස් කන්න බොහොම කැමති, හැමදාම මස් ඕනේ. ඉතින් බොහෝ පිරිස රැකී ආරක්ෂාවල් කටයුතු පැත්තක තියෙද්දි රජතුමාට හැමදාම මේ මුව එහෙම මරලා ගෙනල්ලා දෙන්න ඕනේ. ඉතින් මිනිස්සු මොකද කරේ, මේක කරන්න බැරි නිසා තමන්ගේ වැඩපාඩු වෙනවා හැමදාම මේ මුව දඩේ මේ ගිහිල්ලා. ඒක නිසා මොකද කරන්නේ, මිනිස්සු උයන රජතුමාගේ උයනක් සම්පූර්ණයෙන්ම වටේ කොටු කරනවා. වටේ කොටු කරලා එක තැනක ගේට්ටුවක් ඉතුරු කරනවා. එහෙම ඉතුරු කරලා කැලේ ඉඳන් මුව ටික ඔක්කොම සද්ද කර කර සද්ද කර කර පන්න මේ උයන කොහොම හරි කොටු කරනවා. කොටු කරලා ගේට්ටුව අහලා දානවා. ඊට පස්සේ මේ පිරිස ඇවිල්ලා කියනවා, රජතුමනි දැන් අපිට අපේ රට රැකී ආරක්ෂා කරගන්න බාධාවක් එන්නේ. ඔන්න ඉන්නවා මේ උයනේට ගෙනහලා තියෙනවා දැන් මුව ඕන තරම් ඔබතුමා මේ කැමති විදිහකට මරාගෙන කන්න කියලා ඒ පිරිස යනවා. ඉතින් රජතුමා ගිහින් උයනට ගිහින් බලනකොට ඉන්නවා මුව ඕන ලොකු විශාල ප්‍රමාණයක් ඉන්නවා මුව. ඒ අතරින් දකින්නවා මේ රන්වන් පාට මුව දෙන්න. ඒ මුව දෙන්නව දැකලා රජතුමා කියනවා, මේ මුව දෙන්නට අපේ දානේ දුන්නා. ඒ දෙන්නව මරන්න එපා. අනිත් එක්ක ආයෙම හිගේ එක්කෙනා මරලා ගන්න කියලා. ඉතින් සමහර දවසට රජතුමාම ඇවිල්ලා දුන්නෙන් මේ ඊතලෙන් විදලා මේ දුන්නෙන් විදලා මරාගෙන අරගෙන යනවා. සමහර දවසට අරක්කැමියා එනවා. අරක්කැමියා ඇවිල්ලා ඊතලෙන් විදලා අරගෙන යනවා. ඉතින් ඔය එනකොට අර මූ රංජුව මහා මරණ බයට පත් වෙලා ඒ මේ අත දුවනවා, පෙරලගෙන දුවනවා. සමහර මූවන්ට එක දෙක ඊතල දෙක තුන වදිනවා. යාද කකුල් කැඩෙනවා දුවන්න ගිහිල්ලා, හැපෙනවා, වැටෙනවා. මහා කරදරයකට පත් වෙනවා. ඉතින් ඕක මේ බෝසත් මේ මුවා දකිනවා. නීග්‍රෝධ මුවා දැකලා මේ මිනි නීග්‍රෝධ මුවා මොකද කරන්නේ? මේ කට්ටියම කැඳවලා මේ සාක කියන අනිත් මුව රැළේ නායකයවත් කතා කරලා මෙන්න මෙහෙම අපි කරමු, මේක මේ අනිත් අයගේ යහපත පිණිස කොහොමත් මේක ඇතුලේ එක එක්කිනා එක එක්කිනාට මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි ඒක එක පිළිවෙලකට අනුපිළිවෙලකට එක එක්කෙනාට මරණය සිද්ධ කරගන්න අවස්ථාව කරගත්තොත් මේ බොහෝ දෙනාට කරදරයක් වෙන්නේ නැහැ. හැපි හැපි දුවන්න ඕනේ නැහැ, වැටි වැටි දුවන්න ඕනේ නැහැ, අතපය කඩා ගන්න ඕනේ නැහැ ආදී වශයෙන් මේ කියලා කරුණු තේරුම් කරලා දෙනවා. එහෙම කතා කරගෙන මේ මූරැළම එකතු වෙලා දැන් අංක පිළිවෙලකට දින නියමයකට අනුව තමයි දැන් හැමෝම යන්නේ. ගිහිල්ලා කෙලින්ම අර දන් ගෙඩියටම බෙල්ල තියාගෙන ඉන්නවා. අද එකමු එක යනවා. ඒ මුවා ගිහින් දංගෙඩියට බෙල්ල තියාගෙන යනකොට අරක් කැමිය ඇහිලා ඒ මුවාගේ බෙල්ල කවාගෙන අරගෙන යනවා. ඉතින් අනික් මුවන්ට ඒක නිසා කිසි කරදරයක් නැහැ. ඊළඟ දවසේ කරදරේ තියෙන ඊළඟ දවසට මරණයට එන නියම වෙච්ච අංකේ තියෙන කෙනා තමයි. ඉතින් ඔය විදිහට තමයි කර්ම කටයුතු කරගෙන ගියේ. ඉතින් දවසක් එනවා එක මුවැත්තියක් එනවා ගැබිනියා. ඉතින් මේ මුවා මොකද මේ මුවැත්ති මොකද කරන්නේ? තමන්ගේ මේ ශාක කියන මුව රජතුමාගේ රැළේ ඉඳපු කෙනෙක්. ඉතින් මේ මුවැත්ති තමන්ගේ රැළේ නායකයා ළඟට ගිහින් ඉල්ලීමක් කරනවා, මගේ වාරය වෙන කෙනෙකුට දෙන්න, මම ගැබ් අරගෙන ඉන්නේ, මම පැටියව මේ බිහි කරනකම් මට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා කියනවා. නමුත් ඒ සාක කියන මුවා එහෙම දයාවක් අනුකම්පාවක් මෛත්‍රියක් දක්වන්නේ නැහැ. ඔබේ වාරය කොහොමද වෙන කෙනෙකුට දෙන්නේ? ඔබම යන්න කියලා කියනවා. ඉතින් මෙහෙම පිළිසරණක් නැති නිසා මේ ඒ රැළේ හිටපු ඒ මුවැත්ති අනිත් රැළේ ඉන්න නීග්‍රෝධ කියන බෝසත් මුව රජතුමා ළඟට යනවා. ඉතින් මේ මුව රජතුමා ළඟට ගිහින් කාරණාව කිව්වහම උන්වහන්සේ කල්පනා කරලා බලනවා මා මේ තව කෙනෙකුගේ මරණයක් අනිත් කෙනෙකුට දෙන්න විදිහක් නැහැ. මොකද කෑම ටිකක් නෙමෙයි මරණය ගැන කතා කරන්නේ. ඒක නිසා මම මේ අවස්ථාවට මූණ දෙනවයි කියලා හිතාගෙන ඒ මුවැත්තිය කෙරෙහි අපමණ මෙත්තාවෙන් අපමණ කරුණාවෙන් දයාවෙන් යුතු ඔබ එහෙනම් ඔබේ දරුවාව බිහි කරගන්න කියලා ඒ මුවැත්තියට යන්න තිබිච්ච දවසට මේ නීග්‍රෝධ කියන මුවරජතුමා ගිහිල්ලා අර දංගෙඩේට බෙල්ල තියාගෙන ඉන්නවා. ඒ බෙල්ල තියාගෙන ඉඳලා ඉන්නකොට ආරක්ෂකයමී ඇවිල්ලා බලනවා රත්තරන් පාට මුවා මේ රජතුමා අබේදානේ දුන්න මුවානේ මේ මුවා මොකටද මෙතෙන්ට ආවේ කියලා රජතුමාට දුවගෙන ගිහිල්ලා කියනවා. මේ රජතුමා බොහොම සේනාව පිරිස ඔක්කොම පිරිසත් එක්ක ඇවිල්ලා බලනවා මොකද උනේ කියලා. ඊට පස්සේ ඇවිත් මුවා ළඟට ඇවිල්ලා මුවාට අහනවා ඇයි මෙහෙම ඇහිලා දින් මම ඔබට අබේදානේ දුන්නනි කියලා. මේ වෙලාවේදී මේ මුව රජතුමා සිටි වෙච්ච සියල්ල කියනවා. මෙන්න මෙහෙමයි මේ මුවත්ටි වෙනුවෙන් තමයි මම ඉදිරිපත් වුනේ කියලා. ඊට පස්සේ රජතුමා කියනවා එහෙනම් මුවැත්තිටයි ඔබ ඔබ ඔබටයි දෙන්නටම අබේදානිය දෙනවා කියනවා. ඊට පස්සේ මේ මුව රජතුමා අහනවා එතකොට අනිත් මුවන්ට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් ඒ අයටත් අබේ දෙනවා. මොකද රජතුමා බොහොම පැහැදෙනවා ඒ වගේ උතුම් ගති මිනිස්සු තුලවත් නැහනේ කියලා බොහොම පැහැදිලා ඉන්නේ දැන්. ඒක නිසා අනිත් මුවන්ටත් අබේ දෙනවයි කියලා කියනවා. ඊට පස්සේ මේ උයනේ අර අනිත් අන්‍ය මේ සිව්පා සත්තුන් ගැන මොකද කරන්න කියලා අහනවා. එහෙනම් ඒ අයටත් අබේ දෙනවයි කියලා කියනවා. එහෙනම් සිව්පා සත්තු විතරක් නෙමෙයි උඩ ඉගිලෙන පක්ෂීන්ට මොකද කරන්න කියලා කියනවා. ඒ අයටත් අබේ දෙනවයි කියලා කියනවා. එතකොට දියෙහි වසන මාළුවන්ට මොකද කරන්න කියලා අහනවා. එතකොට ඒ අයටත් අබේ දෙනවයි කියලා කියනවා. ඉතින් ඔය විදිහට සියලු සත්ත්වයන්ටම අබේ දානේ දෙනවා. ඒ වගේම මේ මුවරජතුමා මේ රජතුමාව පංචශීලයේ පිහිටවනවා. ඒ වගේම ධර්මයේ දේශනා කරලා අනුශාසනා කරලා බොහෝ පින් දහම් කටයුතු කරගෙන ජීවත් වෙන්න කියලා අවවාද අනුශාසනා කරනවා. එහෙම අවවාද අනුශාසනා කරලා තමන්ගේ පිරිසත් එක්ක වනයේට යනවා. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට මොකද කරන්නේ? මුවන්ට රජතුමා අබේ දීපු නිසා කිසිම කෙනෙක් මුවන්ව මරන්නේ නැහැ. නමුත් මේ මුවන් ගිහිල්ලා මිනිසුන්ගේ දේවල් කාලා ඒ වගාවන් විනාශ වෙනවා ඒක නිසා. දැන් මුවන්ට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය කියන සිදුවීම නීග්‍රෝධ කියන මුවාට ආරංචි වෙනවා. මේ නීග්‍රෝධ කියන බෝසත් මුව රජතුමා ඒ පාර සියලු මුව සේනාවන් කැඳවලා කියනවා වැසියන්ගේ දේවල් ආහාරයට ගන්න බෑ අද ඉඳන්. එහෙම කියලා කතිකා කරගෙන ආයි කවදාවත් කිසිම මුවෙක් ඒ කියන වැසියන්ගේ භෝග වලට හානි කරන්න ගියේ නැහැ. වැසියන් එදා ඉඳන් කවදාවත් වැටකොටු බඳින්න ගියේ නැහැ. කොලාත්තක් විතරක් එල්ලලා තියෙනවා. මේ අපේ වගා කරපු වගා බිම කියලා පෙන්වන්න විතරක්. ඔන්න ඔය විදිහට ඔය ජාතක කතාව ගෙන හර පානවා තථාගතයන් වහන්සේ. ඔය ජාතක කතාවේ අර මුයැත්තිය තමයි කුමාර කාශ්‍යප හාමුදුරුවන්ගේ අම්මා. එදත් ඒ විදිහටම ඒ මුයැත්ති බොහෝම සන්වන් පාට මුව පැටියෙක්ව වදනවා. ඒ මුව පැටියා චාක කියන මෝරලේ නායකයා ළඟට යනකොට ඒ අම්මා අවවාද කරනවා තමන්ගේ මුව පැටියට. සාක කියන මුව රජතුමා ළඟට යන්න එපා, නීග්‍රෝධ කියන මුව රජතුමා ළඟට යන්න. ඒ නීග්‍රෝධ කියන මුව රජතුමා ළඟ මැරුණත් සැපයි කියලා කියනවා. ඒ තරම් ගුණ තියෙන කෙනෙක් කියලා මේ මුව පොවට පැහැදිලි කරලා දෙනවා. දී ඔන්න ඔය විදිහට තමයි පින්තුනි බෝසතාණන් වහන්සේලාගේ මෙත්තාව කියන එක උන්වහන්සේලා මෙත්තා පාරමිතාවක් විදිහට පුරාගෙන ආපු හැටි. ඔබට යම් අදහසක් ගන්නයි තියෙන්නේ මේකෙන්. මෙත්තාව කියන්නේ මොකද්ද කියන එක. බොහෝ තාඩන පීඩන බොහෝ කම්කටොළු බොහෝ කරදර බාධක එන්න පුළුවන් ඔබගේ මෙත්තාව ප්‍රගුණ කරගෙන යන ගමනට. ඒ දේවල් ජය ගැනීම පිණිස තමන්ගේ හිතේ පැහැදීමක් ඇති වෙන තමන්ගේ හිතට වීරයක් ධෛර්යයක් එන්න මං කොහොම හරි ලෝක සත්‍යාව දුකින් අත මිදවනවා ලෝක සත්‍යාවගේ සැපයට කැමති වෙනවා කියන තැන ඉඳගෙන කටයුතු කරන්න පුළුවන් ඔබ ගොඩක් අල්ලා බදාගෙන ඉන්නවනම් ලෝකේ අල්ලා බදාගෙන ඉන්න ප්‍රමාණය වැඩි නම් ලෝකයට උදව් කරන්න තියෙන ඉඩකටත් බොහොම අඩු වෙනවා මම වගේ කියලා අල්ලාගත් ස්වභාවය වැඩි නම් දේවල් ගොඩ ගහ ගන්න කෙනෙක් නම් එනං මෙත්තා වඩන්න වෙන්නේ නැහැ. ලෝක සත්‍යයට උදව් කරන්න වෙන්නේ නැහැ. ලෝක සත්‍යයගේ සැපයට කැමති වෙන්නේ නැහැ. එහෙනම් මේ ජාතක කතාවේ බෝසතාණන් වහන්සේ කටයුතු කරපු හැටි ඔබ කල්පනා කරලා බලන්න. තමන්ගේ ජීවිතය තමයි මේ දන් දෙන්නේ. අසරණ මුවැත්තියක් නිසා තමන්ගේ ජීවිතය දන් දෙන්න පෙළඹෙනවා. ඒ මෙත්තාව ගැන ඔබ හිතලා බලන්න. බෝසතාණන් වහන්සේ නමක් තිරිසන් කුලයක ඉපදිලත් තිරිසන් ජාතියක උපදිලත් ලෝක සත්‍යාව දුකින් අත මුදවන්න උත්සාහ කරපු හැටි ඔබ දකින්න. ඒ වගේම ඔබ අද ඉන්නේ තිරිසන් ජාතියක නොවන බව සිහිපත් කරන්න. ඔබට ඊට වඩා බොහෝ දේ කළ හැකි. ඒක නිසා මෙත්තා සහගත කාය කර්ම, මෙත්තා සහගත වචී කර්ම, මෙත්තා සහගත මනෝ කර්ම කරන්න. ඒක තමයි ඔබේ මෙත්තා පාරමිතාව විය යුත්තේ. ඔබ පාරමිතාව පුරන්න පටන් ගන්න. පුළුවන් හැටියට කරන්න පටන් ගන්න. සත්‍යයේ පිහිටලා ඒක කරන්න. නුවණින් විමසලා ඒක කරන්න. නැත්තම් ඒ මෙත්තා පාරමිතාව ඉදිරියට යන්නේ නැහැ. හිරෙන්නේ නැහැ ටික ටික. මේ එකපාරට කරන්න පුළුවන් දෙයක් නොවන නිසා නුවණින් විමසීමසා කටයුතු කරන්න. එතකොට ඔබට පුළුවන් මේ මෙත්තාව කියන එක ප්‍රගුණ කරගන්න. ලෝක සත්‍යයත් යහපත උදා කරන්න. අවංකවම පිරිසිදුව. බොහොම පිරිසිදු හිතකින් ලෝක සත්‍යයට උදව් කරන්න පුළුවන්. එහෙනම් පින්වතුනි කාල වේලාව ඉක්ම ගිහිලා නිසා අපි අද දේශනාව මෙතනින් සමාර කරමු. අපි මෙත්තා පාරමිතාව ගැන තව බොහෝ දේ තියෙනවා කියන්නේ. අපි ඉදිරි දේශනාවන් වලදී ඒ ගැන සාකච්ඡා කරමු. හොඳයි පින්වතුනි දේශනාව සමාර කිරීමට ප්‍රථමයෙන් කෙටි පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරලා දේශනාව සමාර කරමු. හොඳයි පින්වතුනි බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කරන්නට ඉදිරිය සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ මනසිකාර කළා සද්ධර්මයේ සාකච්ඡා කරලා නගාගත්තා වූ මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් සියලු ලෝක සියලු සත්ත්වයන්ටම අනුමෝදන් කරමු. පළමුවටම සිහිපත් කරගන්න පින්වතුනි මේ ආර්ය මාර්ගය සාක්ෂාත් කරගන්නවා මේ නිවන පූර්ණ කරගන්නවා කියලා මහත් වූ අදිෂ්ඨානයෙන් වීර්යයෙන් අපකප වේලා කටයුතු කරන්නා වූ යම් කිසි පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුර ඉන්නවා නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් එයට වැඩි වෙලඳ දෙන්නා වූ සීලමු දුක් දෝසාන්ත කාර්යවල දුහරින් භූතේවා ශරීරයේ සප්තාසු දුසේ වීමෙන් වැඩපෙමිණියා වූ 89ක් රෝග 99ක් වැඩි 203ක් ආන්තරා දෝසාන්ත කාර්යවල දුහරින් භූතේවා යක්ෂ පේත පිසාත මලගල කුම්භාණ්ඩාදීකින් වැඩපෙමිණියා වූ දෝසාන්ත කාර්යවල දුහරින් භූතේවා දසකුසලයේ මිදෙත්වා දසකුසලයේ වඩත්වා දසපුණ්‍යක් පියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්මුතුනි. අතීතයේ ඉඳන් මේ සද්ධර්මයේ ආරක්ෂා කරගෙන ආපු යම්කිසි පිරිසක් ඉන්නවනම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරන්න. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ දහම් පුස්තකයන් ආරක්ෂා කරගෙන ඒ වගේම සංඝයා වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන එහෙර විහාර ආරක්ෂා කරගෙන යම් කිසි පිරිසක් මේ ශාසනය ආරක්ෂා කරගන්න උදව්පදව් කරලා තියෙනවා නම් අන්නේ සිල් දෙනාව සීපත් කරගන්න. ඒ සිල් දෙනාට ඔබ කරගත්තා වූ මේ සීලම් පුණ්‍ය සම්බාර ධර්මීය කුස සම්බාර ධර්මීය අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් යම් කිසියකින් අභවිස්ථානයක ඉන්නවා නම් එයින් අත විදීසු පිසුපත් බායරපත් ඒවා දසක්සලෙම මිදිටා දසක්සලේ වරත් දසුණියක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සීපත් කරගන්න පින්වතුනි. මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන් සංජේකර ප්‍රජාපති කියන්නා වූ ඒ අල්පේශාක්‍ය මහේශාක්‍ය සීලම දිව සමුහයා සිහිපත් කරගන්නේ. ඒ වගේම සක්‍ර දෙවිතුමා ප්‍රදාන පරිවාර දේවතා පිණි සිහිපත් කරගන්නේ. ඒ වගේම සතරවරණ රජතුමා ප්‍රදාන පරිවාර දේවතා පිණි සිහිපත් කරගන්නේ. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රධාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න, ඒ වගේම දිෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න, ඒ වගේම තමන්ට දුකක් කරදරයක් පැමිණි වෙලාවේදී පිටක් ආරක්ෂාවක් ආශිර්වාදයක් සැපුවා වූ ඒ නානා නම් ගොත් වලින් පෙනී සිටිනා වූ ඒ සීලම දිව සමූහයවත් සිහිපත් කරගන්න, ඒ සීලම දිව සමූහය ආරෝප කරගත්තා වූ ඒ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්න, ඒ අනුමෝදනා වෙන්නේ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි ඒවා, දිව තේජස, දිව ඍද්ධි, දිව බල, දිව දීප්තිය වැඩි ඒවා, සිරහත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිත්වා, දසකුසලයේ මිදෙත්වා, දසකුසලයේ වඩත්වා, දසපුණ්‍ය ක්‍රියාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදු කාර්යය දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගෙන පින් උදින් සුජීවත් වින්දගෙන තමන්ට උදව් උදව් කරන්නා වූ ඒ සියලුම දෙනා සිහිපත් කරගෙන තමන්ගේ අම්මා තාත්තා දුව ආදරෝ ඥාති හිත මිත්‍රාදීන් යහළු එළියන්, ඒ වගේම තමන් සේවක කරන ස්ථානයේ සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ඒ සියලුම දෙනාම සිහිපත් කරගන්න, ඒ වගේම තමන්ට වතුරු විදුවකින් හරි උදව් උදව් කරපු කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ සියලු දෙනාම සිහිපත් කරගන්න, ඒ වගේම ධර්මයේ අභය පුණ්‍ය බාරේ කටයුතු කරන්නා වූ ඒ සියලුම මහත්මාත්වින්වත් සිහිපත් කරගන්න, ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ ඒ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්න, ඒ අනුමෝදනාවෙන් එයට වැඩි දියෙන් වෙන්නා වූ සියලුම දුක් දෝෂ අන්ධකාරවල දුරින් බෝ තේවා ශරීරයේ සප්තා දූෂීමෙන් ඇද පැමිණියා වූ 890ක් රෝග 90ක් වැඩි 23ක් ආන්තරා දෝෂ අන්ධකාරවල දුරින් බෝ තේවා යක්ෂපේත මලගිවල විසාස කුම්බාණ්ඩගෙන් වැදපිනියව දෝසාන්තකාරවල දුහරින් බුතේව දසකුසලේ මිදෙත්වා දසකුසලේ වරත්වා දසපුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛින් තුකිතරයුත්වා කියලා සාදු කාර්යය දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් තමන් නමින් ජම්මාන්තරගත වෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් හේ සීරු දෙනාව සිහිපත් කරගන්න, මෙයත් භාවයේ විතරක් නෙමෙයි කල්පණු එකක් ඇතුළේ තමන්ට අම්ම වෙත සාත වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් වෙත හේ සීරු දෙනාව සිහිපත් කරගන්න, ඒ සීරු දෙනාට මොකක්දතාව විශේෂයෙන් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්න, ඒ අනුමෝදනාවෙන් ඒ යම් කිසි එකකින් අභය ස්ථානයක ඉන්නවා නම් එයින් අතමිදී සුඛී සූපත් බාහිරපත් වේවා, දසකුසලේ මිදෙත්වා, දසකුසලේ වඩත්වා, දසපුණ්‍යක් ව්‍යාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදු කාර්යය දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් තමන් කරගත්තා වූ ඒ සිනුම් පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බල මහිමින් මේ මිහිමරළ මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කාර්යය දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අනාදිමත් සංසාරයක පරන් තමන් කරගත්තා වූ ඒ සිනුම් පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බල මහිමින් ඔබ අප සියලු දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසී පැමිණවදාල් ඒ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා සාදු කාර්යයක් දීලා පින් අනුමෝදන් කරන්න. සියලු දිනාටම තෙරුවන් සරණයි.
තිරපාවයට පියමන් කරන ගමනේ තවත් පියවරක් සමගින් හමුවෙමු. ලබන සතිය තෙරක් නොමැති සසරි ඒ තෙරවන තෙරවන.